නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාපකාරව මා විසින් 2024 මැයි 13 වන දින වෙදුම් නඩු සංශෝධන සහ සාප්පුහා කාර්යාල සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන නැමැති 50 කිටුම්පත්වල සහතික සටහන් කරන බව දන්වමි. පාර්ලිමේන්තු කටයුතු බඳ කාර්යක සභාවේ රැස්වීමක් මේ මාස 14 නඟහරු ආදායම නම් මත දින 11:30 කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණි සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාර විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩයේ 20/22 හා 23/23 වර්ෂවල ඖෂධ අවශ්‍යතාවයේ සම්පාදනය සැපයුම් බෙදා හැරීම හා නියාමනයේ පිළිබඳ විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
අරු කථානායකතුමනි, කී වාර්තාව මුද්‍රණය කළොත් යයි යෝජනා කරමු.
පිළිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සුරකම්පත් විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ තේ මම යෝජනා කරමි. 2018 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාප්ති පනතේ 3-4 වගන්ති යටතේ මඩකලපු දිස්ත්‍රික්කයේ රවුර් ප්‍රදේශයේ ස්ථාපිත විශේෂිත රෙදිපිලි නිෂ්පාදන කලාපය සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 මාර්තු 28 දින ඇති 23/77 ඇලිරක් 41 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ රජයේ මුදල් පිළිබඳ කාර්ය ස්වභාවිත යොමු කළ යුතුයි යෝජනා කරමි.
අධ්‍යාපනමත්තුමා.
කථානායකතුමනි, 2022 වාර්ෂික සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය ස්වභාවිත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තමත්තුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 119(4) ප්‍රකාරව නිරීක්ෂණය සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා.
අරු කථානායකතුමනි, 2015, 2016, 2017, 2019 වර්ෂ සඳහා ඉඩම් මෙනුම් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ය සභා වාර්තා පිළිගැනීම නිමල් සිරිපාද සිල්ලා මැතිතුමා වරායානාවක දුන්සේ.
කල් කථානායකතුමනි, වරාය නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ උපදේශීය අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 2010-14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 117(2)(n) වගන්ති යටතේ පවරා ඇති බලතල අනුව සිවිල් ගුවන් සේවා විශේෂ භාර අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 December 12 දිනැති අංක 23/62 ඇලිරක් 23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ලද රෙගුලාය සම්බන්ධ වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය හරින් ෆර්නැන්ඩෝ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද අංක 2013(33) දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමග කියව යුතු 34 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 February 27 දින තී අංක 23/73 ඇලිරක් 14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
සංචාරක හා ඉඩම් කඳුමන්ද මැතිතුමා හරින් ප්‍රණාන්දු මැතිතුමා. ගීතා කුමාර සිංහ මැතිණිය.
කථානායකතුමනි, සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 19/98 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 67 වෙනි වගන්තියේ යටතේ හිමිකම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් සාධන ලදුව 20 22 දෙසැම්බර් පළවෙනි දින අංක 23.8 ඇලිරක් 27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 454 වන අධිකාරිය වූ රජයේ ඉඩම් ආඥා පනතේ 8 සහ 22 වගන්ති සමග කියයුතු රීති ආඥා පනතේ 95 සහ 96 වගන්ති යටතේ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් 20.24 අප්‍රේල් 9 දින සාදන ලද නියෝග 20.05 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 26.1 වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිතව සංචාරක සංවර්ධන ප්‍රදේශයක ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 20.23 සැප්තැම්බර් 7 දිනේ අංක 23.48 ඇලිරක් 38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 20.23 ඔක්තෝබර් මාස 6 දින ඇති අංක 23.52 ඇලිරක් 44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 20.23 ඔක්තෝබර් 6 දින ඇති අංක 23.52 ඇලිරක් 48 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 20.23 දෙසැම්බර් 1 පළවෙනි දින ඇති අංක 23.60 ඇලිරක් 62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 20.23 දෙසැම්බර් පළවෙනි දින ඇති අංක 23.60 ඇලිරක් 63 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සම්බන්ධයෙන් වූ එහි කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාධ්‍ය හා තරුණ්‍ය මාධ්‍ය තරුණ්‍ය උරුමය හා නූතන පුරවැසිය බඳ ආංශික අධ්‍යක්ෂින් කාරක සභාවේ වාර්තාව ලලිත් වර්ණකුමාර මැතිතුමා.
ගරුකතරයතුමනි, මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසිය පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 20.21 වර්ෂය සඳහා ජාතික යෝන් සේනාංකයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම සමන් ගීතා සමන් මලී කුමාරසිංහ මැතිණිය.
ගරු කථානායකතුමනි, ඉඳුරුව මහ ඉඳුරුව අලිග යන් වත්තේ අංක 131 ඇලිරක් B දරණ ස්ථානයේ පදිංචි එන් සේපාලිකා කයිකාවල මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් ඉදිරිපත් කරමි.
රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඇබ්සන්ට්. WM ධර්මසේන මැතිතුමා ඇබ්සන්ට්. නිපුණ රණවක මැතිතුමා
ඇබ්සන්ට්.
දර්ශන මැතිතුමා.
දරු කථානායකතුමනි, පරකඩුව අමුණේ හේන් කන්ද ශ්‍රී විමලාරාමය යන ලිපිනයේ වැඩවසන පූජ්‍ය කලුකොඳ යාවේ ධම්මරතන හිමිගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නන්.
හරි, බොහොම ස්තුතියි. නිපුණ රණවක මැතිතුමා ඇබ්සන්ට්. රංජිත් බණ්ඩාර මැතිතුමා.
අර කථානායකතුමනි, ගෙලිවය කරමඩ ශ්‍රීකාන්ති අංක 104 B දරණ ස්ථානයේ පදිංචි ජී.එච්. ජයවික්‍රම මහතාගෙන් ලැබුණු පෙත්සම සහ මුරුතලාව රාජසිංහපුර අංක 99 ඇලිරක් C දරණ ස්ථානයේ පදිංචි ජී.පී.ජී. පුෂ්පකාන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ලලිත් වර්ණකුමාර මැතිතුමා.
අර කථානායකතුමනි, ඔරුගොඩවත්ත විශ්වවිද්‍යාල පාර අංක 13.92 ධර්ම ස්ථානයේ පදිච්චේල් බීඑස්ටි පෙරේරා මහත්මියගේ ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න නීතිඥ වසන්ත බණ්ඩාර මැතිතුමා.
ප්‍රශ්නය අහනවා ගරු
කථානායකතුමනි. වාහන මහා මාර්ග මැතිතුමා.
අද දෙකක් අල්ලිනවා.
බුද්ධික පතිරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ප්‍රශ්න අහනවා.
සති දෙකක් කල්ලි.
ඒෂා විතාන්නගේ මැත්තුමා.
මහනුව ගරු කතානායකතුමනි
කාන්ත හා ළමා කටයුතු.
ලංකාවේ මේ වන විට ඔබතුමා ලංකාවේ මේ වන විට ක්‍රියාත්මකව පවතින මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද? 18,801 මේ අවස්ථාව වෙන විට ක්‍රියාත්මකව පවතිනවා. ඒ අතරින් රජයේ ලියාපදිංචි වේති මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද? 171,052 පමණි. රජයේ ලියාපදිංචියකින් තොරව පෙර පාසල් පවත්වාගෙන යා හැකිද නොහැකිය? පෙර පාසල් අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් තිබේද? 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය කළමනාකරණය අධීක්ෂණය පිළිබඳ බලය පැවරී ඇත්තේ පළාත් සභාව වෙතය. ඒ අනුව ඒ පළාත් සභාවට අදාළ ප්‍රඥප්ති අනුමත කරවාගෙන පිහිටුවා ගන්නා ලද පෙරපාසල් අධීක්ෂණය මගින් මෙහි අධීක්ෂණය සිදු කරනු ලබයි. පෙරපාසලක් පවත්වාගෙන යාම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික සුදුසුකම් කවරේද යන මුල් ළමාවිය සංවර්ධනයේ පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙන් මගින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා මෙම ප්‍රමිතීන් හඳුන්වා දී ඇත. එහි පිටපතක් මේ සමග මම සභාගත කරමි. මෙම ප්‍රමිති සඳහන් කරන්නේ පළාත් මට්ටමින් ද ඒ පළාතේ භෞතික භූගෝලීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි ප්‍රමිතීන් සකස් කර ඇත. මෙම අවම ප්‍රමිතීන් පෙරපාසලක් පවත්වාගෙන යාමට අදාළව සම්පූර්ණ කළ යුතු මූලික සුදුසුකම් වේ. නොයේසේ නම් ඒ කුමක් අදාළ නොවේ.
සුදී ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යතුමිය පිළිතුරු ලබා දීම සම්බන්ධව ගරු අමාත්‍යතුමියට මං ඉතින් ලබා දී පිළිතුරේ ගැන පොඩි සැකයක් මතුවේනේ, තොරතුරු සාවද්‍යයි කියලා හිතෙනවා. එක අපේ රටේ ග්‍රාම නිලධාරි වසන්තියේ ගරු ඇමතුමියනේ 14,022, ඔබතුමියගේ පෙරපාසල් 170,000 තියෙනවා කියන. ඒතර ගාමසේවා වසමෝඩ පෙරපාසල් 10ක් විතර තියෙන්න ඕන. එහෙමනම් ඒක පොඩ්ඩක් මම හිතන්නේ ඔබතුමියට ලබා දීපු තොරතුරේ වැරද්දක් තියෙනවා කියලා මට හිතෙනවා.
ඔව් අධ්‍යාපන ඇමතුමා.
වැරදි කිරීමක් කරන්න ඕනේ. එකයි.
එතුමිය 1,00,000 ගාණක් කියලා කිව්වේ එකයි. හරි. එතකොට ගරු කතානායකතුමනි, අපේ ගරු ඇමතුමියගේ අවධානයට යොමු ඔබතුමිය කිව්ව පරිදිම අපේ රටේ පෙරපාස නැත්නම් මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කියන මේ විෂය ගැන දේශපාලනඥයෝ ගරු ඇමතුමනි කතා කරනෝ විතරයි. අපි දැකලා තියෙනවා ජනාධිපතිවරණවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල පෙරපාසල් ගුරුවරුන්ට වැටුප් ගෙවනවා, එක එක පහසුකම් දෙනවා. ඔය ක්‍රියාදාමයන් විශාල වශයෙන් අපි දැකලා තියෙනවා. නමුත් අද වෙනකන් පෙරපාසල් නියාමනය කරන ඔබතුමියක විදිහ පළාත් සභා විෂයක් විදිහට තිබුණට පළාත් සභාව වලින් ඒ කාර්ය කෙරෙන්නේ නැහැ. බොහෝ පළාත් සභාවල මට ඔක්කොම කියලා කියන්න බෑ. මා නියෝජනය කරන සබර්ගම් පළාත් සභාවේ කිසිසේත්ම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද වෙනකොට ගරු ඇමතුමියනි, අපි අධ්‍යාපන ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. මේක උසස් පෙළ අසමත් වෙන හෝ උසස් පෙළින් පස්සේ අධ්‍යාපනය නතර කරන අපේ විශේෂයෙන්ම කාන්තා දරුවන්ගේ ගෑනු දරුවන්ගේ රැකියා මාර්ගයක් විදියට, ස්වයන් රැකියාවක් විදියට මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන බිහිවීම පටන් ගන්න එක හරි ඛේදනීය තත්ත්වයක්. අපි විශ්වාස කරනවා පාසල් අධ්‍යාපන තුර මොන නියාමනයක් ඔබතුමා කරත් ඒ පාසලට එන්නේ මේ පෙරපාසලක ගියපු ළමේ නිසා. අපි මා විශ්වාස කරනවා පෙරපාසල් අධ්‍යාපනය තුල නැත්නම් මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුලදී ළමයාගේ පළවෙනි, ඒ කියන්නේ දෙමාපිය බාරෙන් එහාට ගිහිල්ලා අධ්‍යාපනය යොමු කරන හෝ අධ්‍යාපන හැඩගස්සන පළවෙනි තැනදී ළමයාට ඒ නිර්මාණය කරන ප්‍රතිරූපයත් එක තමයි අධ්‍යාපන ගමන් මග තීරණය වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අපි කිසි මැදිහත් වීමක් කරන්න මෙතෙක් කටයුතු කළ නැහැ. මම ඔබතුමියගෙන් අහන ඔබතුමියගේ විෂයපතේ තුල හැකියාවක් තියෙනවද මේ වෙනුවෙන් යම් කිසි හෝ නියාමනයක් කර, මොකද පළාත් සභාව වලින් වෙන්නේ නැති වැඩේට මැදිහත් වීම මම මේ පාර්ලිමේන්තුව හරහරි ලබා දෙයි.
අයියා කතානායකතුමනි, පළමුවෙන්ම මම සභාගත කරන්නට සහ මේ ඉදිරිපත් කරන්නට කැමති මේ වන විටත් මුල් අමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික ප්‍රමිතියක් සාදා තියෙනවා. මේ ප්‍රමිතිය සියලු දෙනාටම ලබා දෙ. ඔබතුමා කිව්ව කතාව ඇත්ත. මමත් විශ්වාස කරනවා මේක පළාත් සභාවටත් නෑ, ප්‍රධාන රජයටත් නෑ. සමහර ඒවා පළාත් සභාව වලින් බාර ගන්නවා, නමුත් ඒවා හරියාකාර පාලනය වෙන්නේ නෑ. නමුත් අපි මධ්‍යම රජයේ වශයෙන් මේක කරනකොට මම ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී සමහර ළමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරගෙන යන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා ප්‍රධාන පාසලට ගිහිල්ලා ඉංග්‍රීසි මාධ්‍යයට ඇඩගැසෙන්නේ කොහොමද? තමන්ගේ පෙර පාසලේදී ඒ ඉංග්‍රීසි අධ්‍යාපනය හරියට ලැබෙන්නේ නැත්තම්. ඒ නිසා තමයි ගරු අධ්‍යාපන ඇමතුමාගේ කාරුණික අනුග්‍රහය යොදවලා අපි මේ ගුරුවරුන් පුහුණු කරන්නට ටීචර්ස් අපිට අවශ්‍යයි. ඒක නිසාම තමයි අපි මේ ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙමින් ඔවුන්ට ඒ දරුවන් වෙනුවෙන් තමන්ගේ රාජකාරිය හරියට කරගෙන යාමට කටයුතු සැලසලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, අපි මේ පෙරපාසල් දරුවන් සඳහා පෙරපාසල් දරුවන්ගේ උදෑසන ආහාරය ගැන අපි වඩාත් සැලකිලිමත් වෙනවා. දරුවන් ගොඩාක් දරුවන් වතු කරේ බොහෝ තැන්වල දරුවෝ එන්නේ බඩකින්නේ. ඒ දරුවන්ට උදෑසන ආහාර වේල ලබා දීම සඳහා පූර්ණ කාලීන පළාත් සභාවෙන් කරනවද කොහෙන් කරනවද නෑ. හැම ආර්ථික අවපාතයක සිටින සියලුම දරුවන් වෙනුවෙන් අපි ඒ උදෑසන ආහාර වේල ලබා දෙන සඳ තව දෙයක් කරනවා. අපි අපේ අමාත්‍යාංශ මගින් කිසියම් දරුවෙකුට පෙරපාසලට යන්න මුදල් නැත්තම් ඔවුන්ගේ ආර්ථික ඉතාම අඩුපත් තැනක තියෙනවා නම් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තෝරාගත්තේ දරුවන්ට ඒ මුදලත් ලබා දෙනවා. මම හිතන්නේ අපි අපේ දරුවන්ගේ පෙරපාසල් අධ්‍යාපනය වඩාත් විධිමත් විය යුතුයි. මොකද ඒ පෙරපාසල් අධ්‍යාපනයේ තමයි ඔවුන් ඉහළට ඔසවා තබන්නේ. පෙරපාසල් අධ්‍යාපනය ගැන ශ්‍රී ලංකාවේ මම නම් කනගාටුවෙන් හරි එක කියනවා, හරියාකාර ක්‍රමවේදයක් නැහැ. ඒ කරගෙන යන ක්‍රමයේ අනුව ඒ ළමයි කවදාවත් ඉස්සරහට ගිහිලා කටයුතු කරගන්න ඒගොල්ලන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක නිසාම තමයි ඔවුන්ට හරි දෙයක් ඔවුන්ගේ ස්කිල්ස් අඳුර ගන්න, ඔවුන්ගේ දක්ෂතාවයන් අඳුර ගන්න, ඔවුන්ගේ පාඨමාලාව විතරක් නෙවෙයි පෙර පාසලේදී සමාජගත වෙන හැටි දරුවෙකුට උගන්වන ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ගරු කතානායකතුමනි, මේ අපේ ගරු ඇමතුමියම කියනවා මේ රටේ පෙරපාසල් වැඩක් නැහැ කියලා. ඉතින් මේ ගැන තියෙන ක්‍රමවේදය මම ඒ ගැන සතුරු වෙනවා ඔබතුමිය අවබෝධ කර ගැනීම සම්බන්ධව. නෑ නෑ මේ මේක අනේ ඒක හරි ඔබතුමිය එහෙම තමයි කිව්වේ. හරි කමන්නේ. කතානායකතුමනි නෑ, ඔබතුමිය ඒ කියපු එක වැරදක් විදිහ නෑ. ඔබතුමිය කියපු ඇත්ත කතා කරපු එක ගැන ස්තුතිවන්ත වෙනවා. මාත් පිළිගන්නවා මේ තියෙන ක්‍රමවේදය වැඩක් නැහැ කියලා. පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව පාසල් අධ්‍යාපනය වගේම මේ වෙනුවෙන් මැදිහත් වෙන නම් කරන්න ඕන ගරු අධ්‍යාපන ඇමතුමනි, මේක පළාත් සභා විෂයක් විදිහට 13 ව්‍යවස්ථා සංශෝධනය හරහා බෙදලා දුන්නට මේ පෙරපාස ගරු ඇමතුමිය මේ පෙරපාසල් පාලනය වන ප්‍රඥප්ති ඔබතුමී විදිහට හැදෙන්නේ 9ක් පළාත් සභා 9ක් හැදෙන්නේ. මේ පළාත් සභා එක පළාත් සභාවෙන් පළාත් සභාවට මේ හැදෙන ප්‍රඥප්තිය වෙනස්. ඒ නිසා අපි ඉල්ලනවා මේ 9ම එකතු කරලා ජාතික ප්‍රතිපත්තියක් මේකට හදන්න. හදලිවර වෙලා පාසල් අධ්‍යාපනය යන දරුවා දැන් අද පෙරපාසල කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාව උගන්වනවා නම් ඒක පෙරපාසල කියලා සමහරු හිතන් ඉන්නවා. මං හිතනවා ලෝකයේ ඔබතුමියත් දන්නවා, ලෝකෙත් එක්ක සසදා බලද්දී අපේ මුල් අමාවිය සමාජ මධ්‍යස්ථානවල අවම ප්‍රමිතිය ගැනවත් අපි හිතන්නේ නැහැ. අර ඔබතුමිය කියපුවා ඩිප්ලෝමා එක මං හිතන්නේ බොරුවට සල්ලි වලට ගන්න පුළුවන් ඩිප්ලෝමා එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක පුජ්ජලික ආයතන විසින් ලබා දෙනවා. සා මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමිය ඔබතුමිය කියන විදියටම මේක ප්‍රමිතිගත කරන්න. නෑ මම කිව්වේ පුජ්ජලික ආයතන දෙනවා. නෑ ඉන්න මම ඉවර කරනවා. පොඩයි නික. ඉන්න මං කියන එක අහන්නකෝ. නෑ ගරු ඇමතුමිය මං ප්‍රශ්නේ අහලි වුණාද? මේ රටේ දෙන මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා දෙන රජයෙන් ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ඒ ඩිප්ලෝමා එක ලැබෙන ගුරුවරු මේ ඉන්නේ නැත්තම් පාලිකාවන්නේ ඉතා අල්ප ප්‍රමාණයක්. මේක පෞද්ගලික ආයතන විසින් ලබා දෙන ඩිප්ලෝමා බවට පත් වෙලා තියෙනවා. ඒව වැඩක් නැහැ. ඒවට පිළිගැනීමක් නැහැ. ඒව තමයි නියාමනය කරනවා කියන්නේ. එහෙමනම් රජයේ අනුමත තැනකින් මේ ඩිප්ලෝමා එක දීලා අඩුම ගානේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හරහා එක ග්‍රාම නිලධාරී වසඟට එක පෙර පාසලක් හරි නියමානුකූලව හදන්න කියලා අපි යෝජනා කරන්නේ. ඒකට මේ ප්‍රඥප්ති තියාගෙන යන්න නැතුව ජාතික ප්‍රතිපත්තියක් හදන්න සුදුසුයි කියලා මම යෝජනා කරනවා. කරු ඇමතුමා ඔබතුමියගේ උත්තරයක් දෙන්න බලන වඩා වැදගත්.
කරු කතානායකතුමනි, පූර්ව ළමා අවදි සංවර්ධන මධ්‍යස්ථාන විවිධ නම් වලින් හඳුන්වනවා. මොන්ටිසෝරි කියන නාමයක් කියන, පෙරපාසල් කියන නාමයක් කියන. මොන්ටිසෝරි නාමයම වැරදි. මොකද ඒක වෙන අර්ථයක් එන්නේ. ඊළඟට නියම නම තමයි පූර්ව ළමා අවදි සංවර්ධන මධ්‍යස්ථාන. පෙරපාසල් කිව්වත් වැරදි. මොකද පෙරපාසලක් කොහොම තේරෙන්නේ? පාසලට පෙරපාසලක් තියෙනවා කියලා. ඒ උගන්වන්න ඕනේ කියලා තමයි හිතන්නේ. ඉතින් මම සහායක් හැට ගරු ගීතා කුමාරසිංහ මැතිණියටත් විශේෂයෙන්ම අපේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අනුව දැන්ට අපි අරන් තියෙන වැඩපිළිවෙල මම කියන්න ඕනේ. 13 වෙනි සංශෝධනය හඳුන්වා දීමේදී මේ පූර්ව ළමා අවදි සංවර්ධන මධ්‍යස්ථාන විෂය පළාත් සභාවට ගිය විෂයක්. ඒ නිසාම පළවෙනි ප්‍රඥප්තිය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේම හිටපු බොහොම ප්‍රවීණ මහමැතිවරෙක් වෙච්ච ගාමිණී ජයවික්‍රමපෙරණ මැතිතුමා පසුගියදා අභා ප්‍රාප්ත වෙච්ච වයඹ. ඒක පූර්වාදර්ශයට අරගෙන මමත් බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිවරයාට 96 දී බස්නාහිර පළාතේ ප්‍රඥප්තිය ඉදිරිපත් කළා. දැන් පළාත් නමේම ප්‍රඥප්ති නමයක් තියෙනවා. හැබැයි මේකේ ඒ ප්‍රදේශයට අදාළව යම් වෙනස්කමක් වුණාට මූලික හරය එකයි ප්‍රඥප්තිවල. දැන් පූර්ව ළමා අවදියේ විශේෂයෙන්ම අවුරුදු 3 සිට 6 දක්වා තමයි මොලේ වර්ධන වේගය වැඩි වෙන්නේ. ඒ නිසා මේක ඉතාම වැදගත්. විශේෂයෙන්ම ජපානයේ වගේ රටවල් වල, ඇමරිකාව වැනි දියුණු රටවල් හැම එකකම වැඩිම අවධානයක් දෙන්නේ පූර්ව ළමා අවදි සංවර්ධනයට. මේ මෙතෙන්දී දැන් ප්‍රශ්න වෙලා තින්නේ අපේ සම්ප්‍රදායකව තියෙන ආකාරයෙන් වර්ග පහක් තියෙනවා පූර්ව ළමා අවදි සංවර්ධන මධ්‍යස්ථාන. ගම්වල නගරවල වෙන්න පුළුවන් තනි තනියෙන් කරන පෙරපාසල්. සංවිධාන වලින් කරන පෙරපාසල්. පළාත් පාලන ආයතනයෙන් කරන පෙරපාසල්. සමහර ප්‍රමුඛ පාසල් ආශ්‍රිතව කරන පෙරපාසල්. සහ ජාත්‍යන්තර පාසල් මගින් කරන පෙරපාසල් වර්ග පහක් තියෙනවා. මේ වර්ග පහේ 18,800ක් විතර පෙරපාසල් තියෙන ඔක්කොම 34,000ක් ඉන්නවා පාලිකාවන් සහ සහකාර පාලිකාවන්. මෙයින් 6,000යි ඩිප්ලෝමාවක් අරන් තියෙන්නේ. කොහෙන් හෝ. ඒතර පේනවා මේකේ බරපතලකම. ඒ නිසාම විශේෂම පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව ආණ්ඩු පක්ෂ විපක්ෂ මේ හකීම් මැතිතුමත් හිටියා. අපේ ඉරාන් වික්‍රමරත්න මැතිතුමත් හිටියා. ඒකේ දුන්න අධ්‍යාපනයේ පිළිබඳව තිබෙන්නා වූ තේරීම්කාරක සභාවේ දුන්න වාර්තාවත් ආංශික අධීක්ෂණකාරක සභාවට ප්‍රතිපත්ති රාමුවේ ගිය එකත් සංකලනය කරලා අරගෙන අධ්‍යාපන අමාත්‍යංශය පළාත් නමේම අධිකාරී නමයක් තියෙනවා පෙරපාසල්. මේ අධිකාරී නමේම මම කැඳෙව්වා. ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනය කැඳෙව්වා. විවෘත විශ්වවිද්‍යාලය කැඳෙව්වා. මොකද එතනින් තමයි ඩිප්ලෝමාව සහ උපාධිය දෙන්නේ. දැන් මේ සියලු පාර්ශ්ව කැඳෙව්වා. ඒ කැඳෙව්වා විතරක් නෙවෙයි යුනිසෙෆ් ආයතනයේ වාර්තාව පදනම් කරගත්තා. යුනිසෙෆ් ආයතනයේ වාර්තාව අනුව මේ වන විට 20%ක් පෙරපාසල් නැත්නම් පූර්ව ළමා අවදි සංවර්ධන මධ්‍යස්ථාන වල යා යුතු වයසේ සිටින දරුවන්ගෙන් 20%ක් පාසල් ගත වෙන්නේ නැහැ. එතකොට මේ සියලුම සංකල්පයන් තමයි එක ශ්‍රේණියට රජයේ පාසල් වලට අනිත් පාසල් වලට එන්නේ. ඒතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමේදී මේ ඒකමතික භාවයක් තියෙනවා. ඔබතුමා ඒක තමයි ඔය අද ඉතාම පැහැදිලිව කිව්වේ. ප්‍රමිතිය සහ මේකේ ඒකමතික භාවය. දැන් මේ වෙන විට අපි පළවෙනි වටේ TOT ලා ට්‍රේන් කළා. ට්‍රේනර්ස් ඔෆ් ට්‍රේනර්ස්. ඒතකොට මේ TOT ලා ඒ සීළු 550ක් පළාත් නමෙම ගෙනලා ට්‍රේන් කළා. මූලික වටේ අවබෝධයක් ලබා දුන්නා මේ සම්බන්ධයෙන්. දැන් මේ වෙනකොට ඒ කටයුත්ත කරගෙන යනවා පළාත් නමේ හැටියට. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අධ්‍යක්ෂකතුමියත් ඒක සම්බන්ධීකරණය කරනවා පළාත් නමේ. එතකොට මේක සම්බන්ධීකරණයක් තියෙනවා. එක පැත්තකින් අධිකාරී තියෙනවා, අනිත් පැත්තෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ අධ්‍යක්ෂතුමිය ඉන්නවා. ගිය සතිය අපි අවසන් කළා ගරු කතානායකතුමනි, යුනිසෙෆ් ආධාර ඇතිව දින 3ක වැඩමුළුවක් තියලා සීලම පාර්ශවයන් කැඳවලා සම්පූර්ණ පෙරපාසල් පිළිබඳ වැඩසටහන. ඒක මුද්‍රණය කළා. ඒකේ අත්පොත් මේ සියල්ලම සරලව මුද්‍රණය කිරීමේ කටයුතුම අවසන් කළා. අවසන් කරගෙන යනවා. අපි ජූනි මාසේ දෙවැනි පාසල් වාරය ආරම්භ වෙනකොට මේ සීලු දෙනා ට්‍රේන් කරන ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා සමහරු සොයන පුතුන් හරි සොයන රැකියාවක් කරන අයත් ඉන්නවා. ගැහෙනු දරුවෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් වෙලා. හැබැයි අපි ඒකට වැඩපිළිවෙලක් කළා. අපි හඳුන්වා දෙනවා ෆවුන්ඩේෂන් කෝස් එකක්. ෆවුන්ඩේෂන් කෝස් එකෙන් සුසුකම් ලබාගෙන ඩිප්ලෝමා එකට යන්න පුළුවන්. ඩිප්ලෝමා එක කරපුවාට උපාධිය ගන්න පුළුවන්. ඒක විවෘත විශ්වවිද්‍යාලයත් එක්ක ඒක කරනවා. විවෘත විශ්වවිද්‍යාලයේ සාකා තියෙනවා 26ක්. දිස්ත්‍රික්ක 25ට එක ගානේ බැගින් තිනවා. ඒ නිසා අපි යාපනයේ ඉන්න කෙනෙක් කොළඹෙන්න ඕනේ නැහැ. එතන කරන්න පුළුවන්. ඉතින් මේ වැඩපිළ දැන් අපි ෆ්‍රේම්වර්ක් එකකට දාලා ඒ සියල්ල කරගෙන යනවා. ඒ නිසා මේක ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස සලකනවා. මේ පූර්ව ළමාදු සංවර්ධන මධ්‍යස්ථාන විධිමත් කිරීමත් ඒ ලොකල්ලන්ගේ උගන්වන පාඨමාලාව ඒකමතික ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමටත් සමහර ඒවා වැඩිපුර කරනවා ඇති. ජාත්‍යන්තර පාසලට ගියම වෙනස්. ජාත්‍යන්තර පාසලක පෙර පාසලේ ගරු කතානායකතුමනි ඒගොල්ලෝ එකේ ඉඳලා UK සිලබස් එකට යන ඒවට තමයි යන්නේ. හැබැයි එහෙම නෙමෙයි. හැබැයි එහි යන අය සමහරට අපේ පාසලට එනවා. ඒ නිසා මේකේ අර ෆ්‍රේම්වර්ක් එකක් දීලා ඒක තුල මේ මූලික අත්‍යවශ්‍ය අංග ටික දැන් ජපානේ ගත්තොත් එහෙම පෙර පාසලට දරුවෝ වාහනෙන් ගේන්න බෑ. පයින් යන දුරින් යන්න ඕනේ. දැන් අපේ එහෙම නෙමෙයි. අපේ දරුවෝ අරගෙන ගිහලා වඩාගෙන ගිහිල්ලා පන්තියේ තියෙනවා. එතකොට ඒ මනස වර්ධනය වෙමින් යන ක්‍රියාකාරකම් ආශ්‍රිතව සම්පූර්ණ ඉවත් වෙනවා. ඒ නිසා මේක පදනම් වෙන්නේ ක්‍රියාකාරකම් ආශ්‍රිතව ඊළඟට වැලියුස්. වැලියුස් පිළිබඳ මොනක්වත් අපි කියන්නේ නැහැ. එකක 1/10ට උගන්වනවා, එකක 1/100ට උගන්වනවා. පුළුවන් නම් එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න, අතු ගන්න අවුරුදු 3-4 ළමයාට. මේ සම්පූර්ණ කන්සෙප්ට් එක වෙනස්. ඒ නිසා මේක එක තැනකට ගේමේ වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මේ ප්‍රශ්නේ අහපු එක ගැන මේ තුලින් දැනුවත් කිරීමක් අත්තා ප්‍රශ්නයක් තියෙනවා අහන්න.
ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යතුමනි, දැන් අදහසක් තියෙනවා කියලා ඔබතුමාගේ අමාත්‍යංශය හරහා මේ පාසල තුලම පෙර පාසල් අධ්‍යාපනයත් ආරම්භ කරන්න වැඩසටහන පටන් ගන්නවා කියලා. එහෙම වැඩසටහනක් ගැන
ගරු කතානායකතුමනි, යුනිසෙෆ් වාර්තානෝ 120ක් පාසල් ගත වෙන්නේ නැහැ. ඒ වාර්තාවන් අනුව මේ ගරු මන්ත්‍රීතුමා, ඒ 120න් අතිබහුතරයක් මේ දරිද්‍රතාවය නිසා සහ දුර බැහැරට දරුවෝ යවා ගන්න බැරි අය. අපේ හුදකලා වෙච්ච පාසල් තියෙනවා. පාසල් 10096න් 6000ක් තියෙන 200ට අඩු පාසල්. 50ට අඩු පාසල් තියෙනවා 900 ගන්න. ඒ නිසා මෙතන මේ පෙර පාසල් අධ්‍යාපනයේ පාසල් වලට ගන්න යන්නේ නැහැ. හැබැයි ගොඩනැගිලි ඉඩකඩ තියෙනවා. ඒතර වඩාත්ම පහසු හුදකලා ගම්මානයක පයින් දුරින් පන්ති කාමරයක් සකස් කරලා දෙනවා. ඒකේ අපේ ගුරුවරු උගන්වන්නේ නැහැ පෙර පාසල්. ඒක පෙර පාසල් කරන ඇටම ඒක බාර දෙනවා, ස්ථානයක් හදලා දෙනවා. ඒ නැතිබැරිය, මේ කියන්නේ දරිද්‍රතාවයෙන් තීන ඇට දරුවෝ එවන්නයි, ගොඩනැගිල්ලක් හොයාගන්න බැරි ඇට ඒක හොයාගෙන එතන කරනයි. ඕන්නම් අපි අධීක්ෂණයක් කරලා දෙන්නම් ප්‍රයිමරි ටීචර්ස් තමයි. පාසල් අධ්‍යාපනයට බාර ගන්නෑ පෙර පාසල. ඒක එතනම තියෙනවා.
හරි, බොහොම ස්තුතියි. සැලසලා පෙරුම් මෙතුමා. ඔව් විමලි රසන්.
අර අධ්‍යාපන අමතුමනි, දැන් ඔබතුමා 2024 ගුරුමාරු චක්‍රලේඛනය අනුව සාමාන්‍යයෙන් විශ්‍රාම යාමට ආසන්න වයස්වල සිටින ගුරුවරුන්ට, උදාහරණයක් ඇටියට 55 ඉඳන් 57 දක්වා වගේ ගුරුවරුන්ට සාමාන්‍යයෙන් ගුරුමාරුවක් ලැබුණොත් ඒක හේතු වෙනවා ඒ අය විශ්‍රාම යාම සඳහා උනන්දු කරවන්න. එතකොට ඒකෙන් වෙන්නේ අපේ අධ්‍යාපන පද්ධතියේ ගුරු හිඟිය තවත් වැඩි වෙන එක. මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ඒ වයස් කාණ්ඩවල ඉන්න අයට ඒ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කැමති තැනක් නෙවෙයිනේ ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ ඔය මේ විශ්‍රාම යාමට ආසන්න කාලෙදී. ඒ නිසා මම දැනගන්න කැමතියි ඒකේ යම්කිසි වෙනසක් කරලා මේ විශ්‍රාම යාමට ආසන්න වයස් කාණ්ඩවල ඉන්න ගුරුවරුන්ගේ එවැනි තත්වයක් ඇති වෙන එක වළක්ව ගන්න අවශ්‍ය පියවර ගන්න ඔබතුමා සූදානම්ද කියන එක.
මේක වෘත්ති සමිති මගිනුත් පෙන්වා දුන්නා. රාජ්‍ය සභාවෙන් ස්වභාවයෙන් අපි අනුමැතිය ගන්න කටයුතු කළා. 57 වෙනුවට 55ට මේ අයදුම් කරන්න මේ ගුරුමාරුවන් සඳහා. නෑ, එතකොට නෑ, දැන් කලින් ඕක සංශෝධනය කළේ 57 වෙනකම් පුළුවන් කියලා ඉල්ලන්නේ මාරුවෙන්. ඒක වෙනස් කළා ගුරු සංගම වල තිල්ලිමනු 55ට. එතකොට ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ.
හරි, බොහොම ස්තුතියි. දලසලා පිරුම් මැතුමා ඇබ්සන්ට්. ප්‍රාන්ත කරුණාතිලක මැතුමා
අහනවා ගරු කතානායකතුමනි.
සෞඛ්‍ය මැතුමා පිළිතුරු දෙන්න.
උත්තර දෙනවා ඇමතිතුමා වෙනුවෙන්. පළවෙනි ප්‍රශ්නය, පළවෙනි කොටස, ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයට අයත් රෝහල් සංඛ්‍යාව 60යි. ශ්‍රී ලංකාවේ පළාත් සභාවලට අයත් රෝහල් සංඛ්‍යාව 1101යි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් රෝහල් සංඛ්‍යාව 190යි. දෙවෙනි කොටස, මධ්‍යම රජයේ රෝහල්වල ඇඳන් සංඛ්‍යාව 45713යි. පළාත් සභා රෝහල්වල ඇඳන් සංඛ්‍යාව 41109යි. පෞද්ගලික රෝහල්වල ඇඳන් සංඛ්‍යාව 5381යි. ඊට අමතරව අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල සෞඛ්‍ය ආයතනවල 2964යි. තුන්වෙනි කොටස, මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල්වල ස්ථාපිත කර ඇති හදිසි ප්‍රතිකාර ඒකකවල ඇඳන් සංඛ්‍යාව 1606යි. දෙවෙනි කොටස, ශ්‍රී ලංකාව වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි ක්‍රියාකාරී වෛද්‍යවරුන් සංඛ්‍යාව 35528යි. හෙද නිලධාරීන් සංඛ්‍යාව 2922යි. නිලධාරිනියන් සංඛ්‍යාව 37891යි. අනිකුත් කාර්යවල නියුතු සේවකයන්ගේ සංඛ්‍යාව මම සභාගත කරන්නම්. ඒක දිග ලිස්ට් එකක් තියෙනවා මන්ත්‍රීතුමා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය රෝගී අනුපාතය ජනගහනයේ 1000කට වෛද්‍ය නිලධාරීන් 1.2යි. රෝගී ඇඳන් අනුපාතය 1000කට ජනගහනයේ 1000කට රෝගී ඇඳන් සංඛ්‍යාව 4යි.
ගරු ඇමතිතුමියගේ පිළිතුරට අනුව හෙද නිලධාරීන් සංඛ්‍යාව 2000 ගණනක් කියලා කිව්වනේ. හෙද නිලධාරිනියන් සංඛ්‍යාව 37000 ගණනක්. එතකොට මම අතුරු ප්‍රශ්න දෙකෙන් පළවෙනියෙන්ම අහන්න කැමති ඉතාම කෙටියෙන්. දැන් චෝදනාවක් තියෙනවා මේ කාඩර් එක යාවක් කාලින වෙලා නැහැ කියලා බොහෝ කලකින්. ඒක ඔබතුමිය පිළිගන්නවද?
එතදී මොකද අලුතෙන් ඇති වෙන වෛද්‍ය ආයතන සහ සියලුම මේ වාට්ටු සංඛ්‍යාව වැඩිවීමත් එක්ක ඒ සඳහා අමාත්‍යතුමා අමාත්‍යංශය හරහා ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා අලුත් කාඩ් එක හදන්න කියලා. ඒක ඇත්තටම දැන් බොහෝ දුරට ඒක නිම වෙමින් පවතිනවා. ඒ විතරක් නෙමෙයි, පවතින කාඩ් එකෙත් යම්කිසි අඩුවක් තියෙනවා පුරවන්න. මොකද මේ පහුගිය වකවානුව තුළ ඇති වුණු පුරප්පාඩු විශ්‍රාමික හා විදේශගත වීම සමග ඒ සඳහා ඒ නිසා තමයි මන්ත්‍රීතුමා අපි විද්‍යාල වලටත් වැඩිපුර බඳවා ගැනීමක් සිද්ධ වුණා. ඉතින් ඉක්මනින් බඳවා ගැනීම දෙකක් එකලඟ සිද්ධ කළා. ඒ විතරක් නෙමෙයි, ඉදිරියේදී මේ බඳවා ගැනීම නියාමණයටත් අලුතින් නියෝග නිකුත් කරලා තියෙනවා. සමහර වෙලාවට අපි ඉතයි වැඩි ප්‍රමාණයක් බඳවා ගන්නවා විදේශ රටවලට යන අයටත් යම් කෝටාවක් ඉතුරු කරගෙන, මොකද රටේ අවශ්‍යතාවය සපුර ගන්න අවශ්‍ය නිසා.
දැන් මේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නිර්ණායකයන්ට අනුව බැලුවොත් දැන් ඉන්නේ 40,000ක් වගේනේ. ඒ වගේ දෙගුණයක් විතර අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා ඉක්මනින් බඳවා ගැනීම ඒ ප්‍රමාණයට වගේ බලාපොරොත්තු වෙනවා නේ.
ඇත වෙන රෝගීන්ගේ සංඛ්‍යාවට අනුපාතයක් විදිහට සාමාන්‍යයෙන් ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එකක නම් එක හෙදියකට ලෙඩ දෙන්නෙක් වගේ සාමාන්‍ය වාට්ටුවක 4 දෙනෙක් වගේ තමයි අනුපාතය ජාත්‍යන්තර වශයෙන් යන්නේ. ඉතින් ඒ අවශ්‍යතාවය පුරව ගන්නත්, මූලික කාඩ් එක පුරව ගන්නත්, ඒ වගේම අර රටක් විදිහට රටින් පිට වෙන අයව නවත්තන්න බැහැනේ. ඒ නිසා ඒ සඳහා වන අලුත් තරුණ පරපුරට අධ්‍යාපනය ලබා දෙන්න යන බලාපොරොත්තු ඇතුව තමයි හෙද විද්‍යාලවල බඳවා ගැනීම යාවත් කලින් කරන්න බලාපොරොත්තු වෙනවා.
ීමට අදහස් කරනවා.
අවසාන වටත් බඳවගත්ත අවසාන උසස් පෙළ ප්‍රතිඵල වලින් 19-20 වගේ ඒ බඳවා ගැනීම 2000 ගණනක් සිද්ධ කළා. ඉතා මෑතකදී විභාග පවත්වලා අනික් විභාගයේ සූදානම් කළා එහි ඇසෙස්මන්ට් වලට දාලා තියෙනවා. අපේ වෛද්‍ය මේ හෙද විද්‍යාල වලින් පිටත් වුණු අයද මන්ත්‍රීතුමා?
මේ වෘත්තියට ගැලපෙන උපාධිධාරීන් ගොඩක්.
ඒක තමයි ඒගොල්ලන්ගේ ඉන්ටර්න්ෂිප් එකේ ප්‍රශ්නිකුත් තියෙනවා. ඒගොල්ලන්ට ඉන්ටර්න්ෂිප් එක ලබා දෙන්නේ හැම පීඨයකම ආයට අවසරය හම්බෙලා තිනවා. දැන් මොකද සමහර පීඨවලට අවසරය තිබුණේ නැහැ. ඒගොල්ලන්වත්
හරි බොම් සුටි. ඕර් සිනරතනතු
මේ ගරු ඇමතුමිය, දැන් ඔබතුමියලා තවම මේකේ උපාධිධාරීන් ඉන්නවා මේ හැම ක්ෂේත්‍රයකම එළියේ. ඒ උපාධිධාරීන් ගන්නේ නැහැ. හෙද විතරක් නෙවෙයි, අනිකුත් සමසෞඛ්‍ය සේවේ උපාධිධාරීන් දහස් ගණන් පිරිස දැන් බලන්න මේවා මේ මොනවාද ෆාමසිස්ට් 1000කට වැඩිය ඉන්නවා බඳවගන්නේ නැහැ. එතකොට මොකටද උපාධිය ලබා දෙන්නේ ඒගොල්ලන්ට? අර සාමාන්‍ය කට්ටිය බඳව ගන්නවා උපාධිය ධාරින්න බඳව ගන්නේ නැහැ. මොකද අපේ කාලේ අපි ප්‍රමුඛතාවය දුන්නේ උපාධි ධාරින්ට.
මෙච්චර කාලයක් දිගින් දිගටම සිද්ධ වෙච්ච දේ වැරද්ද නිවැරදි කරන්න ඕන නිසා අමාත්‍යතුමා බොහොම මෑතකදී උපදෙස් දුන්නා ඒගොල්ලන්ගේ ඉන්ටර්න්ෂිප් එකත් සම්පූර්ණ කරන්න කටයුතු සලස්සලා දීලා අතුරු කාඩේකේ අඩුපාඩු වලට උපාධි ධාරින් බඳවා ගැනීම ඒ තියෙන ප්‍රතිපත්ති වලට එරෙහිව නොවන ලෙස ප්‍රතිපත්ති නියාමනය කළා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන එක.
කොමිසුදි
වශයෙන් මම මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර යෝජනාවක් 2019-2020 ඉන්ටේක් එකෙන් ඔබතුමියලා කොටසයි බඳවාගෙන තියෙනවා. මං හිතන්නේ 3000 ගාණක් බඳවාගෙන තියෙනවා. තවත් 3000 ගාණක් ඉන්නවා පත්වීම් ලබා ගන්නට බලාපොරොත්තු වෙමි. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමියකින් ඉල්ලීමක් කරනවා මේක කඩිනම් කරන්න. මොකද 19-20 ඒ විභාග ලියලා සමත් වුණු ඒ අය අර කොරෝනා කෝවිඩ් ඒ වගේම බංකරොත් භාවය තුළ වසර 3ක් මේක පමා වුණා. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මම ඔබතුමීට කියන්න කැමති ඊයේ දවසේ මීගමුව රෝහලට අපි බයිපැප් මැෂින් එකක් සීපැප් බයිපැප් මැෂින් එකක් ප්‍රීමචුවර් බේබි යුනිට් එකට පරිත්‍යාග කරා. ඒ මොහොතදී ඉල්ලීමක් කරා ඒ රෝහලෙන් ස්කෑනර් යන්ත්‍රයක් CT ස්කෑනර් යන්ත්‍රයක බරපතල අවශ්‍යතාවයක් තිබෙනවා. ඒක පිළිබඳවත් ඔබතුමියගේ අවධානය යොමු කරන්න. ඒ වගේම සර්ජරිස් බහුතරයක් නතර වෙලා තියෙනවා. ඒ මොකද අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සහ උපකරණ නොමැති නිසා. ඒක පිළිබඳවත් ඔබතුමියගේ අවධානය යොමු කරන්න. ඒ වගේම අක්ෂි ශල්‍යකර්ම වලදීත් යම් කිසි යුනිට් එකක අඩුපාඩුවක් නිසා ඒ අක්ෂි ශල්‍ය කර්මත් නතර වෙලා තියෙනවා. මේ කරුණු කාරණා පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරලා ඉක්මන් විසඳුම් ලබා දෙන කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා.
ඔව් ස්තුතියි. නිරෝෂන් පෙරමැත්තුමා මහජන ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට
මම අහනවා.
හලෝ 2 weeks
ඔච්චර
දැසිරි ජයසේකර මැතිතුමා
පිළිතුරු ලබා දෙනවා ගරු කතානායකතුමනි. ආයක ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සිදුවන කනිත් තෙල් මිල ගණන්වල උච්චාවචන නිසා ඇතිවන අවදානම අවම කිරීම සඳහා ඉදිරි සුරකිම් ගනුදෙනු සඳහා යොමුවීම සිදුවේ. ආ2 2010 වර්ෂයේ සිට මේ දක්වා සංස්ථාව ඉදිරි සුරකිම් ගනුදෙනු වලට නිරත වී නොමැත. 3 අදාළ නොවේ, 4 අදාළ නොවේ, ආ1 අදාළ නොවේ, ආ2 අදාළ නොවේ. ආ3 ඉදිරියේදී ඉදිරි සුරකම් ගනුදෙනුට එළඹීමට සැලසුම් කර නොමැත. ඈ අදාළ නොවේ.
රැමතුමා මේ දැන් මේ හිජින් ගනුදෙනු නිසා සිද්ධ වුණ පාඩුව සම්බන්ධව ඔබතුමාලා දැනට අරන් තියෙන පියවර මොකද්ද? මොකද හේතුව මේකෙන් අති විශාල මුදලක් ඔබතුමා මේකට සම්බන්ධ නැහැ. මේක නිසා සිද්ධ වුණ පාඩුව පිළිබඳ ඔබතුමාලා මේක කෝප්පෙත් අපි දිගටම කතා කරලා ගත්තා. නමුත් මොකක් හරි පියවර අරන් තියෙනවද මේ සම්බන්ධව? මොකද්ද ඒ අදාළ නිලධාරීන්නෝ නැත්තම් වෙනත් කවුරු හරි සම්බන්ධ?
ගරු කතානායකතුමනි, මෙතුමාගේ ප්‍රශ්නය යොමු කළ තිබුණේ 2010න් පසුව තියෙන කාරණාවක් සම්බන්ධයෙන්. මීට පෙර කාරණාවක් සම්බන්ධයෙන් නැවත වතාවක් මෙතුමා විමසනවා නම් මම ගත්ත පියවර පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දෙන්න පුළුවන්. මොකද මගේ කාලය තුල එහෙම දෙයක් සිදුවෙලා නැහැ. ඒ නිසා මට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ දැන් ගත්ත පියවර සම්බන්ධයෙන් 2000 වර්ෂයේ ඉඳලා සිදුවෙච්ච දෙයක් සම්බන්ධයෙන්.
එදා අනිත් එක ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ ඊයේ පෙරේද මේ දවස් දින කීපයේ තෙල් සංස්ථාවේ මේ විශේෂයෙන්ම ගෙනාපු ජෙට් K1 මං හිතන්නේ මට මතක ඇටියද මේ ඉන්ධන
සම්බන්ධව ගෙනාපු එකක් වැරදි බටයක් ගහලා ඉන්ධන ලීටර 60,000ක් විතර මම හිතන්නේ අපතේ ගිහිලා තියෙනවා කියලා දැන් අපිට ආරංචිලා තියෙනවා. ඒ වගේම ඒක හොයන්න ගිහිල්ලා තිබුණ සම්පූර්ණයෙන් විදුලි පද්ධතියට හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක වැරදි විදිහට පාවිච්චි කරලා තිබෙන කාරණයක් තියෙනවා. මම හිතනවා පුතුමා මේක ගැන පොඩ්ඩක් පරීක්ෂණයක් කරලා හොයලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේක දැන් දිගින් දිගටම මේ කාරණේ සිද්ධ වෙමින් තිබෙනවා මේ ස්ථානවල. ඒකයි මම මේක විශේෂයෙන් මතක් කරේ.
ගරු කතානායකතුමනි, මේ පිළිබඳ සොයලා බලලා කරුණු වාර්තා කරන්නම්. මෙතුමා සඳහන් කරපු කාරණා පිළිබඳ මට දැනුවත් කිරීමක් කරලා තිබුණ නැහැ. නමුත් ඒ පිළිබඳ සොයලා බලලා කරුණු වාර්තා කරන්න.
ඔබ අජිත් මාන්නපෙරු මෙතුමා
absent.
කුමාර් සී රත්නායක මෙතුමා
absent.
නලින් බණ්ඩාර මෙතුමා
absent.
දෙවන වටේ හතරවන ප්‍රශ්නය කවුරුර යහන්ද?
ගරු කතානායකතුමනි, මම දෙවෙනි වටේ ප්‍රශ්නය අහනවා.
කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනිය
ගීතා කුමාර්
සභාගත කරන්න.
සභාගත කරනවද? ගීතා කුමාර් සිංහ ඇමතිනිය
ගරු ඩලසල්මතුමාගේ ප්‍රශ්නය දීර්ඝ ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණ ලිපිය සභාගත
කරනවා. අටවෙනි ප්‍රශ්නේ
ගරු කතානායකතුමනි, අටවන ප්‍රශ්නය අජිත් මානප්පෙරුම මන්ත්‍රීතුමා වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමාගේ මම ප්‍රශ්න අහනවා.
සභාගත කරනවා ගරු කතානායකතුමනි.
ස්තුතියි. නවවන ප්‍රශ්නේ
ගරු කතානායකතුමනි, කුමාර් ශ්‍රී රත්නායක මන්ත්‍රීතුමා වෙනුවෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගේ මම ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, පිළිතුර තිබෙනවා සභාගත කරන.
සභාගත. හයි. 10වෙනි ප්‍රශ්නේ
ගරු කතානායකතුමනි, නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමාගේ මම ප්‍රශ්න
අහනවා.
විපක්ෂ නායකතුමාගේ 27-2 යටතේ ප්‍රශ්නේ
ගරු කතානායකතුමා, මට සභානායකතුමා මට අවසරයක් දුන්නා මේ කරුණු දෙකක් බොහෝම කෙටියෙන් ඉදිරිපත් කරන්න. පළවෙනි කාරණාව තමයි සභානායකතුමා මේ on max dt කියලා, මම හිතන්නේ ඒකත් on max dt කියලා පිරමිඩ් ජාවාරම. ඒ පිරමිඩ් ජාවාරම නිසා විශේෂයෙන්ම ඒක අනීතික මූල්‍යායතනයක්. ඒ නිසා විශාල ප්‍රමාණයක් ජනතාව අනාථ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි රෝහිණි කවිරත්න මැතිණියත් ප්‍රකාශ කරා මාතලේ දිස්ත්‍රික්කයේ. ඒ වගේම හම්බන්තොට මම හිතන්නේ ලංකාව පුරාවටම බොහෝ දෙනෙක් අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා මේ on max dt මූල්‍ය වංචාව නිසා. මේ පිළිබඳව රජය මැදිහත් වෙලා යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන විශේෂයෙන්ම මේ පිරමීඩ ජාවාරම අනීතික මූල්‍යායතන පිහිටවාගෙන යන ඒ ආයතන වලට විරුද්ධව මම හිතන්නේ තද බල නීති රීති ගෙනෙන්නට ඒක ගෙනීම කාලෝචිතයි. ඒ වගේම මම කියන්න කැමතියි ඔන්ලයින් ලෝන් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට පහුගිය කාලේ විදේශීය කණ්ඩායමක් ඇවිල්ලා අපි ඒක පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරන් පස්සේ ඇත්තටම රජය යම් පියවරක් ගත්තා. ඒ වගේම මේ on max dt මේ අනීතික මූල්‍යායතනයට විරුද්ධවත් ගත හැකි ප්‍රබලතම ක්‍රියාමාර්ගය ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම සභානායකතුමා ඔබතුමා ටේබල් කරා ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත. ඇත්තටම මේ ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත බොහෝ දෙනෙකුගේ චෝදනාවක් තිබෙනවා. ප්‍රමාණවත් ප්‍රජා සහභාගිත්වයක් නැතුව, පබ්ලික් කන්සල්ටේෂන් එකක් නැතුව, ජනතාවගේ සහ විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසන්නේ නැතුව මේ සංශෝධන කෙටුම් පනත ඉදිරිපත් කරයි කියලා. ඒ වගේම මේ කෙටුම් පනතේ නිදහස් මාධ්‍යයකට අහිතකර යෝජනා රැසක් තිබෙනවා. ඒ කියන්නේ මේ වන්දියක් ගෙවලා තමන්ගේ මාධ්‍ය බලපත්‍රය ලබා ගැනීම. ඒ වගේම කොමිෂන් සභාව තීන්දු කරන ආකාරයට මහජන යහපත ගැන තමන්ම අර්ථකථනයක් කරලා බලපත්‍ර හෝසි කරන වැඩපිළිවෙලක් මේකේ යෝජනා වෙලා තිබෙනවා.
ඒ නිසා මං හිතනවා ඒක නිදහස් නිවහල් රටක නිදහස් නිවහල් මාධ්‍යයක් තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්නට බැඳී සිටින අපි සියලු දෙනාම මේ ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත මේ වගන්ති පිළිබඳව අපේ දැඩි අප්‍රසාදය සහ විරෝධතාවය මේ අවස්ථාවේ පළ කරනවා. ඒ වගේම අපි මේක අධිකරණයේ අභියෝගයට ලක් කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක කරන්නට පෙර රජයෙන් ඉල්ලීමක් කරනවා, මේ මහජන යහපත තීන්දුව කරගෙන බලපත්‍ර ලබා දීම හෝ අහෝසි කිරීමේ ක්‍රියාවලියට කරුණාකරලා මේකට මේකෙන් ඔබලා ඉවත් වෙන්න. මොකද මහජන යහපත ගැන මේ රටේ මාධ්‍ය යහපත ගැන තීන්දුව තීරණ ගන්නට ඔබතුමන්ලට අයිතියක් නැහැ. දැන් මන් දන්නේ මහජන යහපත කෙසේ වෙතත් මේ රෙගුලේෂන් ඒජන්සි එකේ නිලධාරී දැන් අද මන්ත්‍රීවරුන්ව කැන්වස් කරනවා මේ ඔබට දෙන්නම් විමධ්‍යගත අරමුදල් අපේ පැත්තට එන්න කියලා. දැන් මේ රෙගුලටරි කමිෂන් එකේ, ටෙලිකමියුනිකේෂන්ස් රෙගුලටරි කමිෂන් එකේ, TRC එකේ නිලධාරීන් කැන්වස් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට DCP දෙන්නම් කියලා, මේ කොහොම හරි ආණ්ඩු පැත්තට එන්න කියලා. ඉතින් ඒක TRC එකේ වගකීමක් නෙවෙයිනේ. ඒ නිසා මේ TRC එකේ කොමිෂන් සභාවට වගකීම දුන්නොත් මහජන යහපත මොකක්ද, මොකක්ද මාධ්‍ය යහපත, ඒව ගැන අර්ථකථනය කරන්න ලබා දුන්නොත් මේ රටේ මාධ්‍ය නිදහස ඉවරටම ඉවරයි. ඒ නිසා මේකට අපි ඔබතුමයි මේක ටේබල් කරේ. ඉතින් ටේබල් කරපු නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වගන්ති ටික ඉල්ලාස් කරගන්න.
හරි. මොකද මරික් කර්මන්තුමා, ඉතින් ඔබතුමාට අයිති ප්‍රශ්නයක්
නෙමෙයි. ගරු සභානායකතුමා, මම යෝජනා කරනවා මේක සම්බන්ධව මාධ්‍ය ආයතන එක්ක විද්වත් කතිකාවක් කරන්න, ඒ වගේම මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන් එක්ක සාකච්ඡා කරන්න. එතකොට ඒකේ තියෙන හිතකර අහිතකර භාවය පිළිබඳව යම් 탁සේරුවක් සහ හරි අවබෝධයක් අරගෙන මේක සංශෝධනය කරන්න. මොකද හේතුව නැත්නම් මේකට විරුද්ධව වැරදි අදහසක් සමාජගත වෙනවා සහ මේක හරහා ඊටාම භයානක තත්වයක් නිර්මාණය වෙනවා. මාධ්‍ය පාලනය කිරීම පුද්ගලයන් කීප දෙනෙක්ගේ අතරට යන, විශේෂයෙන්ම මාධ්‍යයට ලබා දෙන මේ ලයිසන් එක පාලනය කිරීම හරහා ඇත්තටම ඔබතුමා කියන්න ඕනේ. ඉතින් මම දන්න දේවල් හරිද, සමහර වෙලාවට ඕවට කප්පම් ගෙවන්න ඕනනේ හරිද. එතකොට මේ කප්පම් ගන්න ප්‍රමාණය වැඩි වෙනවා මේ වගේ ඔතොරිටි මේ බලයක් දුන්නා. මේ නිසා මේක සංවාදයට ලක් කරලා සාකච්ඡා කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
බොහොම ශුතිපුම් කරනවා
නායකතුමනි. ගරු විපක්ෂ නායකතුමා මතු කළ පළවෙනි ප්‍රශ්නය ඔන්මැක්ස් පිරමිඩ් වැඩසටහන, මේ පිළිබඳව මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයට අවධානය යොමු කරන්නම්. ඒ අතර දෙකෙන් තමයි ඒ පිළිබඳව කටයුතු කළ යුත්තේ. දෙවෙනි කාරණය ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේදී මොන සභානායකවරයා මෙතන හිටියත් ඔක කරන්න ඕනේ. ඒක ඉදිරිපත් කළාන් පස්සේ දිනවකවානු තුලදී අධිකරණයට යන්න පුළුවන්, අධිකරණය කැන්වස් කරන්න පුළුවන්. ඊට අතිරේකව මම මේක TRC අවධානයට යොමු කරන්නම්. මේ තින ඔබතුමා මතු කරපු වගන්තිය සම්බන්ධයෙන් සහ අපි මරික්කා මැතිතුමා කියපු කාරණය සම්බන්ධයෙන්
පක්ෂනායකතුමා 27-2 යටතේ ප්‍රශ්නෙට ගියා නම් හොඳයි නේ.
අපේ සභානායකතුමා බොහොම ස්තුතියි. මට පේනවා ඔබතුමා කියපු ආකාරයෙන්ම ඔබතුමා ඇත්තට කැමැත්තකින් නෙවෙයි ඒ පනත සභාගත කරේ. කමක් නැහැ, මම හිතන්නේ තව ටික කාලයයිනේ. ඒ නිසා මේ විශේෂයෙන්ම මගේ ප්‍රශ්නේ මතු කරන්න කැමතියි. මේකත් කාලෝචිත ප්‍රශ්නයක් සභානායකතුමා. මේ මොකද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඉතින් මේකෙන් ඇත්තටම ඇත්ත වශයෙන්ම මේ වගේ වැරදි ක්‍රියාවල නිරත නොවන බහුතරයක් මන්ත්‍රීවරුන්ට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නට ඕනේ කියන එකත් ප්‍රකාශ කරමින් මම මේ ප්‍රශ්නය යොමු කරනවා. මත්පැන් බලපත්‍ර ලබා දීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය අල්ලසක් ලෙස ලබා දෙන බව, අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයාගත හැකි ක්‍රමවේදයක් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දීම සිදුවන බවත් ප්‍රසිද්ධ කරුණක්. එසේම විධිමත් සැලැස්මකින් තොරව මත්පැන් අලෙවිසල් ස්ථාපිත වීම මත බොහෝ මහජන කැළඹිලිද පහුගිය කාල සීමාව පුරාවටම වාර්තා වුණා. ගරු සභානායකතුමා හොඳින් දන්නවා විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථාන අසල මේ මත්පැන් බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය අද ජමරෙට ක්‍රියාත්මක වෙනවා. අද ඇත්ත වශයෙන්ම දේශපාලන සූදුවක් බවට පත් වෙලා තිබෙනවා මේ මත්පැන් බලපත්‍ර ලබා දීම. එනිසා මේ සම්බන්ධයෙන් අපිට කරුණු පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙන ඔබතුමාගෙන් හෝ විශේෂ බාර අමාත්‍යවරයාගෙන් මේ ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු. 2022 ජූලි මාස සිට මේ දක්වා මත්පැන් අලවිය සඳහා වූ බලපත්‍ර ලබා ගැනීමට කොපමණ ඉල්ලීම් ප්‍රමාණයක් ලැබී තිබුණේද? එසේ මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කර ඇත්තේ තනි පුද්ගලයින් වශයෙන්ද? ආයතන, ව්‍යාපාර ආයතන වශයෙන්ද? මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කරන ලද පුද්ගලයින් ආයතන කවරේදයි ලයිස්තුවක් සහ එසේ මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කරන ආයතනයන්හි අධ්‍යක්ෂකවරු එම එක් එක් ආයතන ලියාපදිංචි කර ඇති දිනයන්ද ඇතුළත් සවිස්තර වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඉදිරිපත් කළ හැකිවන්නේද? ඉහත දිනේ සිට මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සිදු කළ ඉල්ලීම් වලින් කොපමණ සංඛ්‍යාවකට බලපත්‍ර ලබා දීමට කටයුතු කර ඇත්ද? එසේ බලපත්‍ර ලබා දුන් පුද්ගලයන් ආයතන පිළිබඳ ලයිස්තුවක් හා ඔවුන් ලබාගත් බලපත්‍ර සංඛ්‍යාව මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? ඒ අනුව එම බලපත්‍ර ලබා දී ඇත්තේ කුමන වර්ගීකරණයන්ට යටත්වද? එම බලපත්‍ර අතුරින් සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත හෝටල් ආපන ශාලා සඳහා බලපත්‍ර කොපමණ ප්‍රමාණයක් ලබා දී තිබේද? සංචාරක මණ්ඩලයේ අනුමැතිය රහිත ස්ථාන සඳහා කොපමණ බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී තිබේද? එම මත්පැන් බලපත්‍ර ලබා දීමේදී සලකා බැලූ නිර්ණායකයන් කවරේද? කොපමණ ප්‍රමාණයකට මත්පැන් බලපත්‍ර ලබා දීම ප්‍රතික්ෂේප කරුණේද? ඊට පදනම් වූ හේතු කවරේද? මත්පැන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේ සිට අලෙවි ආරම්භ කිරීම දක්වා වන ක්‍රියාවලිය හා ඒ එක් එක් පියවරදී ගතවිය යුතු සාමාන්‍ය කාලය සහ ඊට සම්බන්ධ වන රාජ්‍ය ආයතන කවරේද? රජය විසින් නිකුත් කළ අවසන් චක්‍රලේඛයේ අනුව ඒ පළාත්වලට උපරිම වශයෙන් ලබා දිය හැකි මත්පැන් විකිණීමේ බලපත්‍ර කෝටාව කුමක්ද? එමගින් ඊට පූර්ව චක්‍රලේඛනයට අනුව කෝටාවේ කොපමණ වැඩිවීමක් සිදු වී තිබේද? මොකද අනිවාර්යයෙන්ම වැඩිවීමක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා අපිට මේවා පිළිබඳව ඇත්තටම අපි වගේම රටේ ලක්ෂ 220ටම දැනගන්න කැමති කවුද මේ මත්පැන් බලපත්‍ර දේශපාලන සූදුවේ නිරත වෙලා සිටින කණ්ඩායම්. මත්පැන් බලපත්‍ර හිමි පුද්ගලයන් ආයතන විසින් ගෙවනු ලැබිය යුතු විවිධ බදු වර්ග කවරේද? එම එක් එක් බදු වර්ග අයකර ගැනීම සඳහා වගකිව යුතු රාජ්‍ය ආයතනයන් කවරේද? 2023 වසරට අදාළව එම ආයතන වෙතින් නියමිත පරිදි බදු අයකරගෙන තිබේද? ඒ කොපමණ ප්‍රමාණ වලින්ද? එය 2022 වසර සමග සැසඳීමේදී වැඩිවීමක්ද අඩුවීමක්ද? ඒ කොපමණක්ද? සතුස වෙළඳ සැල් සඳහා මත්පැන් අලෙවි බලපත්‍ර ලබා ගැනීමේ සැලසුමක් පවතීද? ඒ සඳහා මේ වන විට මත්පැන් අලෙවි බලපත්‍ර කොපමණ ප්‍රමාණයක් ලබාගෙන තිබේද? ලංකාව තුළ මෘදු මත්පැන් අලෙවිය සඳහා මේ වන විට බලපත්‍ර කොපමණ ප්‍රමාණයක් නිකුත් කර තිබේද? එම බලපත්‍ර හිමි ආයතන පුද්ගලයන් සහ ඔවුන් ලබාගත් බලපත්‍ර සංඛ්‍යාවන් කවරේද? මෙම බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය කුමක්? මෙම බලපත්‍රලාභීන් විසින් 2022 සහ 2023 වසරවලට අදාළව කොපමණ බදු ප්‍රමාණයක් ගෙවා තිබේද? 2022 ජූලි මාස සිට මෘදු මත්පැන් අලෙවිය සඳහා කොපමණ නව බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී තිබේද? සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත ස්ථාන හා අනුමැතිය රහිත ස්ථාන ලෙස දී ඇති බලපත්‍ර ප්‍රමාණයන් වෙන්වෙන්ව දක්වන්නේද? 2015 අංක 3 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත තවදුරටත් සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පත සකස් කර අවසන්ද? එසේනම් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ කවදා වන විටද? ඒ වගේම ගරු සභානායකතුමනි, මම දැනගන්න කැමති ඇත්ත වශයෙන්ම මේ දුම්කොළ සමාගම් වලින් මත්පැන් සමාගම් වලින් රජයට අය විය යුතු හිඟබදු ප්‍රමාණය කොපමණ? මොකද ඒ අය බදු පැහැර හැරින් විශාල ප්‍රමාණයක් සිදු කළ තිබෙනවා. ඒ නිසා අපිට දැනගන්න කැමති මේ බදු පැහැර හැරීම් ක්‍රියාත්මක කරන්නට කවුද ඒවට අවසරය ලබා දෙන්නේ? කවුද ඒවට හවුල්? අහිමි වන රාජ්‍ය ආදායම කොපමණද? විශේෂයෙන්ම මොනවාද මේ මත්පැන් එවැගේම මධ්‍යසාර එවැගේම දුම්කොළ ආයතන මේ බදු ගෙවීම් පැහැර හැරපු ආයතන මොනවාද? අනික් කාරණාව තමයි නියමිත බදු සූත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ දුම්කොළ සමාගමටයි සමාගම් වලටයි මත්පැන් සමාගම් වලටයි. ඒ පිළිබඳව රජය ගන්නා පියවර කවරේද කියලා මම අහන්න කැමතියි.
අරු කතානායකතුමනි, දීර්ඝ පිළිතුරක් සකස් කළ යුතුව තිබෙන නිසා අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ලේකම් වෙනුවට මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කල්ලිල්ලලා තිනවා ඉදිරි දිනයකදී මේ සවිස්තරාත්මක පිළිතුරු ලබා දීම සඳහා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා අංක 1 සභානායකතුමා මේ කොයි කටයුතුද කරන්නේ? මුජිබර් රහමාන් මන්තුමා,
ස්තුති කතානායකතුමනි. මේ කාලෝචිත ප්‍රශ්නයක් මොකක්ද දන්නවද? දැන් කතානායකතුමනි, රජය අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන මේ හාල් ලබා දීලා අපි දන්නවා පෞගේ කාලේ පුරා මේ බෙදන්න පටන් ගත්තා. එහෙම දීපු සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පෞගේ කාලේ ප්‍රශ්නෙකුත් ඇති වුණා. දැන් අද පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා පානගමුවේ ගම්වැසියේ කරගෙන ගිය මේ සහල් ඇවිල්ලා එයා ඇති කරන කුකුලන්ට ලබා දීලා කුකුල්ලු 7 දෙනෙක් මියා ඇදලා තියෙනවා. ඔව්, මේ ඔබතුමාලා ලබා දෙන සහල්. ඔව්, ඒ හින්දා මම ඔබතුමාගෙන් අහනවා දැන් මේ පිළිබඳ ඔබතුමාලා මේ ලබා දෙන සහල් මං හිතන්නේ දැන් මේ පැමිණිලිත් කියලා තියෙනවා, මහජන සෞඛ්‍ය නිලධාරීතුමාටත් පැමිණිලා ගිහිලා තියෙනවා. ඔබතුමාලා මේ ගැන යම් කිසි ආකාරයේ දැනුවත් වීමක් තියෙනවද කියලා සභානායකතුමා?
ක්ෂණිකව ඒකට පිළිතුරක් දෙන්න බෑ. විශේෂභාර අමාත්‍යාංශය යොමු කළා ඒකට පිළිතුරක් ලබා දෙන්න. පසුගිය කාලෙත් මේ පිළිබඳව සභාවෙත් ප්‍රශ්න වාර කිහිපයකදී ඇහුවා ওই කාරණය සම්බන්ධයෙන්. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම අංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්‍යානවල සහ 24 මැයි 9 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක්ව සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 12:30 දක්වාද අපර භාග 1 සිට 5:30 දක්වාද විය යුතුය? පුළුවන්. පූර්ව භාග මම මේක කියවලා ඇති කිව්වා. පූර්ව භාග 10:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8-5 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 30 කතානායකතුමා ප්‍රශ්නයෙන් නොවීම සහ පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය. ගරු විපක්ෂ නායකතුමාගේ
සභාවේ
සංවිධානයේ ඉල්ලීම මත අර කෑම සඳහාවෙන් කරන කාල සීමාවත් විවාදයට යොදා ගන්න.
සභාවේකගේද?
හායි. දෙක දෙක ඉදිරිපත් කරනවා.
සභාවේකගේද?
හායි.
අංක 3
තුන ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
සභාවේකගේද?
හායි.
අංක 4
4 පාර්ලිමේන්තුව රැස්වීම අංක 2 අද දින විසරයාමේදී මෙම පාර්ලිමේන්තුව 2024 මැයි මාස 22 වෙනි බදාදා පූර්ව භාග 9:30 කල් තිබිය යුතුය.
සභාවේකගේද?
22 උදේ 9:30ට.
සභාවේකගේද?
ඔය data අපි පොඩි එජෙන්ඩ එකක් තියෙන එක දවල්ට හදාගන්න.
එකක් දෙන්නේ ගැට 22 ගත්තාම දැන් අත්ත වශයෙන්ම වෙසක් එකට කලින් දවසේ the day before වෙසක්. ඉතින් දන්සල් එහෙම අපේ മന്ത്രിවරු දන්සල් වල ওই සමාජ සේවා කටයුතු වල ඔබතුමා දන්නවනේ අමුදේ කියන්න ඕනේ නැන්නේ the day before වෙසක්. දැන් වෙසක් එක බේරලා දෙන්න තමයි මේ සංගය කරුවා දෙගත්තේ. දැන් 22 ආයිත් ගැද්දරව. ඉතින් ගන්න බැරිද?
බැ, මොකද ගැසට් කළා එන්නේ දිනේ 21 වෙනිදා දොර 22 තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. Only to move that. Yes. Yeah, I understand. ඔව්, ඒ නිසා තමයි.
තාම වෙසක් එකට කලින් දවසේ.
ඔව්, එදාට අපි මේ මුළු දවස් පුරාම තියන්න වෙන එකක් නෑ. අපිට තාම කෙටි වෙලාවකදී අවසන් කරන්න පුළුවන් මේක ඉදිරිපත් කිරීම සඳහා පමණයි.
ඒක මන්ත්‍රීවරු නැතුව පාර්ලිමේන්තුව රැස්කරන
දාන මන්ත්‍රීවරු ගණපුරණේ තිබුණාම ප්‍රමාණයි.
නෑ, මන්ත්‍රීවරු නැතුවද පාර්ලිමේන්තුව රැස්කරන?
නෑ, මන්ත්‍රීන්ට දැනුම් දෙනවා
කලින් දවසේ.
ඔව්,
වෙසක්කේට කලින් දවසේ
කලින් තිබුණේ 21 22 ඉතින් අපි අර ඒ වෙනුවට මේ දෙක ගත්තා නමුත් එදාට ආණ්ඩුවේ ඉට්ස් ගවර්න්මන්ට් බිස්නස් අර්ජන්ට් මැටර් නෑ මේක
සති දෙක නිවාඩුවක් දීලා ආයිත් වෙසක්කේට කලින් දාලා පාර්ලිමේන්තුවට කැදෙව්වා මේක ඒක අසාධාරණයි
අද රැස්වීම තියෙන්නේ ඔබතුමා අපි සහයෝගයෙන් වැඩ කරනවානේ ඔක ප්‍රශ්නයක් නෑ එදී එහෙම තමයි අපි කතා වෙලා කරන්නේ
සන්දෝය ගරෝද පාර්ලිමේන්තු ගන්න කියලා අපි එකට කැමති වුණා දැන් ආයෙත් අතර මැද දිවියක් දැම්ම
හදිසි අවශ්‍යතාවයක් ඉන්නවා
හරයි
අංක හතර ස්වභාවිකංගේද
බඩක් එහෙම පෙන්නන්න
තනාගතුමා විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති 19:90 සුවසැරිය වැඩසටහන අත්‍තර වශයෙන්ම හර්ෂ ඩිසිල්ලා මැතිතුමාගේ සංකල්පයක් මත එතුමාගේ මූලපිරීම තුළ තමයි විශේෂයෙන්ම ගිලන් රථ 322ක් මේ රටේ 120,000 ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය උදෙසා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරේ නමුත් මේ මොහොත වෙනකොට 322කින් 56ක් ගිලන් රථ ඒවා out of service ඒ වගේම විශාල ප්‍රමාණයක් emergency medical technicians ඒ වගේම රියදුරන් රට අතහැරලා ගිහිල්ලා තිබෙනවා ඒ වගේම අත්‍යවශ්‍යම මේ අය පුහුණු කරන්නට කාලයක් ගත වෙනවා ඒ කාර්යය ක්‍රියාත්මක කරන්නට අද පුද්ගලින් නැහැ ඒ වගේම ඔය emergency medical technicians ලා තෝරාගෙන ඉන්න අයගෙත් බොහොම සුළු ප්‍රමාණයක් තමයි කැමැත්ත පළ කරලා තිබෙන්නේ මේකට බැඳෙන්න. ඒ වගේම මේ ඇම්බියුලන්ස් රථ රිපයර් කිරීමේදීත් ඒ අඩුපාඩුකම් සොයා බැලීමේදීත් ඇත්ත වශයෙන්ම ඒවට ප්‍රමාණවත් රාජ්‍ය අවධානය රාජ්‍ය අනුග්‍රහය ලැබිලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ සුවසැරිය වැඩසටහන මේ හර්ෂ ඩිසිල් මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ වුණු වැඩසටහන මේක කඩා වැටෙන්නට නොදී මේ නඩත්තු කරන්නට මේක ආරක්ෂා කරන්නට මේක රැකගන්නට රජයට මැදිහත් වෙන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
අරු කතානායකතුමනි ඉතාම වැදගත් මේ ආයතනයක් සුවසැරිය වැඩසටහනේ මම හිතන්නේ COVID-19 කාලේ විශාල සේවයක් සැලසුණා. මම හිතන්නේ මම දන්න තරමින් ඒ සඳහා අවශ්‍ය නව ගිලන් රථ ලබා ගැනීමේ වැඩපිළිවෙළ සිදු වෙමින් පවතිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයට මම යොමු කරනවා කඩනමින් එකතු කරන්නයි කියලා.
යෝජනාංක 4 සභාව එකඟද?
අයි